අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දුවේ පුතේ ඔන්න අපි අදත් ආවා රුහුණු ගුරු ගෙදරින් තවත් රසවත් පාඩමක් අරගෙන. ඒ සිංහල සාහිත්‍ය රසාස්වාදය විෂයේ එන කුස ජාතකය. අපි පාඩම පටන් ගන්න කලින් පොඩි අවබෝධයක් ලබා ගනිමු ජාතක පොත් වහන්සේ ගැන. මොකද කුස ජාතකය උපුටගන්නේ 550 ජාතක පොත් වහන්සේගෙන් නිසා. පුතේ, බුදුන් වහන්සේගේ පෙර උත්පත්ති කතා කියන්නා වූ පූර්ව කතා අපි හඳුන්වන්නේ ජාතක කතා කියලා. පැරණි භාරතීය සමාජයේ ඇසුරු කරගෙන ලියවෙන මේ ජාතක කතා බිහිවීම පිළිබඳ විවිධ මත දකින්න ලැබෙනවා. කොහොම වුණත් ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, කුද්දක නිකායේ පොත් 15 අතරට ජාතක කතා පොතත් අයිති වෙනවා. මේව පුතේ පැවතගෙන ආවේ මුක පරම්පරාගතව. ඒ කියන්නේ කටින් කට. පසුකාලීනව තමයි මේ ජාතක කතා ලේඛන ව්‍යවහාරයට ඇතුළත් වෙන්නේ. පාලි භාෂාවෙන් තිබුණු පාලි ජාතකට්ට කතාව තමයි පුතේ කුරුණෑගල යුගයේදී 4 පැරකුම්බා රජුගේ අනුග්‍රහයෙන් වීරසිංහ ප්‍රතිරාජ ඇමතිගේ මැදිහත් වීමෙන් 550 ජාතක පොත බවට පත් වෙන්නේ. මුල් කාලයේදී මේ 550 ජාතක පොතේ ජාතක කතා 550ක් තිබුණයි කියලා සඳහන් වුණාට පුතේ, දැන් ඒකේ තියෙන්නේ 547යි. මේ 547 ලියලා තියෙන්නේ එකම කර්තෘ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අපි කියනවා මේකට බහු කර්තෘ කියලා. කර්තෘලා ගොඩ දෙනෙක් තමයි මේ ජාතක කතා ලියලා තියෙන්නේ. මේ ජාතක කතාවල ආකෘතිය සමානකමක් දකින්න ලැබෙනවා. වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය වශයෙන්. ගූඨ සිතුවිලි විවරණය කිරීම, සුචරිතයේ අගය පෙන්වීම, කර්මය හා පුනර්භවය පිළිබඳ අපූරු සංකල්පනා, දානය, සීලය වගේ අමුතුම සංකල්පනා පිළිබඳව මේක තුල හරි අපූරුවට ඇතුළත් කරලා තියෙනවා. අපිට සමහර ජාතක කතා තුලදී දැක ගන්නට පුළුවන්. අපේ හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා කියනවා, මිනිසෙක් වසර 200ක් ජීවත් වෙලා ගන්න අත්දැකීම ජාතක පොත කියවීමෙන් එක සැරේටම ලබා ගන්න පුළුවන් කියලා. හොඳයි පුතේ, අද අපිට කතා කරන්න නියමිත කුස ජාතකය 550 ජාතක පොතේ එන 523 කතාංගය. ස්ත්‍රිය පිළිබඳ අතීත සමාජයේ විවිධ ආකල්ප තිබුණා. ඇය චපලයි, කුරිරුයි, වංචා සහගතයි ආදී වශයෙන්. එතකොට ස්ත්‍රිය පිළිබඳව අතීත සමාජයේ තිබුණු ආකල්ප වගේම ස්ත්‍රිය කෙරේ දැඩි රාගසිතක් ඇතිකර ගැනීමෙන් තේජසින් පවා පිරිහෙන බව මේ කතා පුවත තුළ හරි ලස්සනට විග්‍රහ කරනවා. ඉතින් දුවේ පුතේ, අපි දැන් මේ විඳින්න යන්නේ කුස ජාතකය පදනම් කරගෙන ලියන ලද නව නිර්මාණයක රසය.
මලියේ, කොහේද මේ කඩිමුඩිය දුවන්නේ? හැබෑටම හදිසියක්වත්ද?
එතනක්කේ කාලෙක ඉන්නව දැක්කේ මං අපේ නැන්දම්මලාට ඩිංගිත්තක් ගොඩ වෙන්න කියලා.
ඒ මොකටේ?
හෙට නිවාර රාජමාලිගේ මංගල්‍යෙ. ඉතින් අපේ ගමට නිවාර කැවුම් කොකිස් බාර වුණේ. ඉතින් මං මේ විජහණියට යනවා නැන්දම්මගෙන් කොකිස් අච්චුව ඉල්ලන් එන්න.
මොනාට මංගල්‍යයක්ද බං? අපි පෙරේද නෙව වට වන්දනාවේ ගිහින් ආවේ. ඊයේ දවසම ඔළුව උහ ගන්න බැරුව හිටියා. කෙඩෙත්තුයි බන් තාමත් ඇඟට. ඉතින් කොහොම ඉදන්නේ මොනව වුණාද කියලා මේ ගමේ?
ඒක නේන්නම්. දෙයියන්ගේ ඇල්ම බැල්මින් රට රාජවරට ගිහින් වන්දනා කරන්න ආපු එකම මද?
ඇත්තටම කාගේද මලියෝ මංගල්ලේ? වෙල් විදානගේ ලොකු පුත්තරයාගේද? නැත්තම් පරුමකයාගේ දෝනියන්දගේද?
අයියෝ නෑ, එතනක්කේ අපේ කුස රජුරුවන්ගේ මංගල්ලේ.
ඈ, ඒ මොන මංගල්ලයක්ද බං ඒ? දැන් එක පාරකුත් මංගල්ලයක් තිබුණනේම.
හපොයි හපොයි, ඕව මහ සද්දෙන් නඩවන කතා නෙවෙයි. රාජ පුරුෂයෙකුට ඇහුනොත් හැම කම්මුතුයි.
ඉතින් කියහල්ලකෝ මට විස්තරේ. මක් වෙලාද?
අනේ අක්කේ, දැන් මං ඕව දොඩවන්ට ගියොත් මට කොකිස් අච්චුව ගේන්න යන්න සුනංගු වෙනව නොවේ?
ඉලව්වේ අච්චුව, මං උඹට දෙන්නම් මගේ ළඟ තියෙන එක. ගන්නම ගනින්කෝ උඹ. හ්ම් හ්ම්, දැන් ඉතින් ඩිංගක් මේ හැමනට ඇවිදින් කියපංකෝ වෙච්ච හං හැදිය ඔක්කොම.
අපේ ඔක්කාග රජ්ජුරුවන්ට දරුවෝ නැහැයි කියලා මතකද එකපාරම් මිනිස්සු කෝලාහල කරා?
මතකයි. හැබැයි අන්තමට ඇයි බම්මීට කොයි කාලෙකට කලින් දේක උනේ?
ඉතින් පස්සෙන් පහු සීලවතී බිසවට දරුපල නෑ කිව්වට කොළු පැටව දෙන්නෙක්ම ලැබුණේ?
ඇත්තද මලියෝ, අර ආරංචියක් තිබුණේ සීලවතී බිසව නාකි බමුණෙක් අරන් ගියයි කියලා?
හපෝ, කටවරද්ද ගන්න එපාක්කේ. ඒ නාකි බමුණගේ වෙස්ෙන් නැවිත් තියෙන්නේ සක්කර දෙයියෝ.
ඈ, අම්මපල්ලා කියහන්කෝ.
අම්මපල්ලා සත්තයි, දිව්‍ය ලෝකෙන් සාකි පව අරන් ආවලු ඔප්පු කරන්න. ඔය හම්බ වුණේ දේව පුත්‍රයෝ දෙන්නෙක්ලුනේ.
ඈ,
හැබැයි ලොකු කුමාරයා කුස හරිම බුද්ධිමත් දක්ෂයි. ඒත් මූණ හරි මජුවයි, කැවුමක් වගේ. දෙවැනියා ජයම්පති කුමාරයා නම් රූපෙන් නග තැම්පත්. හැබැයි ඒ තරම් දස්කමක් නෑ.
විටඩිංගක් කනවයි නංගියේ. ඉඳා, ඉතින් කියහන්කො විතුරු විස්තරෙත්.
ඉතින් කුස කුමාරයා රජ වුණා. ඒත් මංගල්ලෙකට කැමති වුණේ නැහැනේ. පස්සෙන් පහු ඔක්කාක රජ්ජුරුවන්ගේයි සීලවතී බිසවගේයි පෙරැත්ත හින්දා ඔන්න කසාදෙකට කැමති වෙලාලු.
ඉතින් බං අර ගෙනත් තිබ්බේ සුරංගනාවියක් වගේ කුමාරිකාව.
ඒක තමයි දඹරත්තරණින් ගෑනු රූපයක් අඹලා මේ වගේ ගෑණියෙක් ලැබුණොත් විවාහ වෙනවයි කියලා ලුනේ කිව්වේ.
නෑ
නෑ නෙමෙයි ඕ, මට අපේ ඇත්තෝ මාලිගාවේ තියෙන සමහර දේවල් නම් කියනව නොවේ.
ඉතින් ඉතින්
අන්තිමේදී සාගලපුරේටලු ගිහිල්ලා තියෙන්නේ. එහෙ මදුරජ්ජුරුවන්ට ඉන්නව නෙමෙ 12 දෙනෙක්. ඉන් වැඩිමලි තම අපේ මේ පබාවතී කුමාරේ. ඇඟෙන් රැස් පවා විහිදෙනවලු. පුදුමාකාර ලස්සන රූපයලු තියෙන්නේ.
ඒකනම් මුළු රටේම ප්‍රසිද්ධ කතාවක් නෙවෙ. හැබැයි සීලවතී බිසවුන්නාන්සේ පබාවතී කුමාරිකාව ගෙනල්ලා තියෙන්නේ කට්ටකමක් කොල්ලලුනේ.
ඈ, මං එහෙම දන්නේ නෑ නිහිම එකක්.
පබාවතී කුමාරි සුරංගනාවියක් වගේ ලස්සනයිනේ. කවුද බන් රජ වුණත් කැමති කැවුම් මූණක් තියෙන කෙනෙකුට? ඒ හින්ද සීලවතී දේවි කිව්වලු ඔක්කාක වංශයයට තමන්ගේ ස්වාමියා පෙන්වන්නේ කසාද බැඳලා දරුවෙක් ලැබෙන්න ආවම කියලා.
ඒ මොකෝ ඒ?
ඇයි බං, රජ උරුමෙට කුමාරයෙක් ලැබුණහම ආයේ පබාවතී දේවිට යන්න බෑනේ කුස කුමාරයක් ඇතයි කියලා. ඒකයි. හරි හරි, දැම්මට කියහන්කෝ ඊට පස්සේ මොකද වුනේ කියලා.
කොහොම හරි මංගල්ලේ තියලා ආව මෙහාට. එදත් මේ වගේම සැනකෙලි. පස්සෙන් පසු කීප විටකදීම කුස කුමාරයාට ඕන වෙලා තියෙන පබාවතී දවාලේ දකින්න.
නේනම් ඉතින් ආස නැතේ ඒ සුරංගනාවියක් වගේ ලස්සන මුණ දවාලෙකක් දකින්න.
සීලවතී බිසවට බේරෙන්න බැරි තැන දවස් 2-3 කුස කුමාරයට පේන්න පබාවතී කුමාරිකාව එක්ක ඇවිත්ලු.
ඉතින් කුස රජුරුව කවුද කියලා අඳුනගෙනද කුමාරි?
නෑ නෑ, හැබැයි අනී මන්දා මහ කොළොප්පම් වගේක් නම් කුමාරිකාවට කොළයි කියලා අපේ ඇත්තෝ කියනව ඇහුණා.
ඒ මොනවද බොල ඒ? රජ්ජුරුව කොළොප්පන් දන්නවයි.
අනේ මන්ද, ඇත් හලට එක්කන් ගියාම ඇත් බෙට්ටෙන් කුමාරිකාවට දමල ගැහුවලු. අස් හලට ගියාම අශ්වයගේ වසුරු වලින් දමල ගැහුවලු. ඒ මදිවට නගරේ සංචාරය යන වෙලාවේ කුමාරිකාවට උසුළු විසුරු කොල්ල ඔන්න.
ඈ කුස රජ්ජුරුවෝ මොනවද අපි මේ කරන වැඩ? පුංචි දරුවෙක් කරන වැඩ නොවෙද මේ කොල්ල තියෙන්නේ?
එහෙනම් අන්තිමේදී මගුල් පොකුණේ දියනාන වෙලාවේ කුමාරිකාවගේ අතින් අල්ලලා කිව්වලු මං කුස රජ්ජුරුවෝ කියලා. ඒ වෙලෙම කුමාරිකාව සාගලපුරේට යන්න ගිහින්.
ඇයි ඉතින් තමන් රැවටුණා කියලා දැනුණාම කොච්චර දුක හිතෙන්නේ නැද්ද? කුමාරිකාවක් වුණත් ගැහණු දැරිවියෙක් නේ දෙයියනේ.
හැබැයි කුස කුමාරයා පබාවතී කුමාරි හොයාගෙන අන්න මදුරටට ගිහිල්ලා.
ඇත්තෙයි? එහෙනම් ආදරේ හිතේ තිබිලා තියෙනවා රැවැට්ටුවට මොකෝ.
අක්ක දන්නවද කුස කුමාරයා එහෙ ගිහින් මල් මාලත් හැදුවලු, වලනුත් හැදුවලු, වීණත් වාදනය කරාලු. අන්තිමේදී දුක් විඳ විඳ කුස්සිය එව්වලු.
මේ අපේ කුස කුමාරයා
නැත්තං වෙන කවුද? අන්තිමේදී සතුරු රජවරු 7 දෙනෙක් ඇවිත් පබාවතී කරකාර ඉල්ලද්දි 7 කඩකට කපල දෙන්න හදද්දි කුස රජුරවලු බේරගත්තේ.
ආ ඒක තමයි එහෙනම් ආයෙමත් මෙහෙ එන්න තනන්නේ.
ඔව් කුමාරිකාව ආයෙත් කැමති වුණාලු කුස කුමාරයට.
අනේ වාසනාවන්, දසරාජ ධර්මයෙන් රට පාලනය කරන අපේ රජුරවන්ට හොඳක්ම වෙන්න ඕනේ කියලා දෙවියන්ට කියන්න ඕනේ.
අපේ අප්පෝ දැන් නම් හොඳටම සුණංගු වුණා. මං දුවන්නම්.
ඉඳින් ඉඳින්නම් ගියේ මාත් එන්න. අපි දෙන්නම යමක්. යමින් ගමන් කතා කරමුකෝ තවත් එව්වා.
යන් අක්කේ අපේ ඇත්තෝ එන්න කලියේ නෙන්ටත් ඕනේනේ.
යමු යමු රාජකීය මංගල්‍යෙට.
හොඳයි දරුවනේ, ඔයාලා හරි අපූර්ව නිර්මාණයක් රසවින්දනේ. ඔයාලට මොනවද හිතුනේ කුස ජාතක කතාව ඇහුවට පස්සේ? ඇත්තටම පුතේ, කුස කුමාරයා පබාවතියට ආදරය කරාද කියන සැකය අපිට සමහර වෙලාවට මතුවෙනව නේද? කුස කුමාරයා ආදරය කරේ, ප්‍රේම කරේ පබාවතී කුමාරිකාවගේ රූපයට කියලයි මට සමහර වෙලාවට හිතෙන්නේ. මොකද එයා හෙව්වේ ගතිගුණවලින් උතුම් තරුණියක්ම නෙමෙයි, රන් රූපයක් වගේ සුන්දර තරුණියක්. ඒ වගේම පබාවතී කුමාරිකාව ආරම්භයේ ඉඳලම රැවැට්ටුවා. හැමෝම ඒකට එකතු වුණා. සීලවතී බිසව, ඔක්කාක රජ්ජුරුවෝ, කුස කුමාරයා, මේ හැමෝම එකට එකතු වෙලා තමයි මේ පබාවතී කුමාරිකාව වංචාවකින් විවාහයකට එකඟ කරගන්නේ. අන්න ඒ නිසා තමයි ඇය නිතරම කෝපයෙන් ඉන්නවා වගේ පාඨකයන්ට පේන්නේ. හැබැයි ඇත්තටම පබාවතී කුමාරිකාව ඉන්නේ හරිම හිත් වේදනාවකින්. හැමෝම එකට එකතු වෙලා ජීවිතේ වටිනාම සිද්ධියක් වෙන විවාහයේදී ඇයව හරි ප්‍රබල විදියට රැවටීමකට ලක් කරා. ඇරත් දරුවනේ, අපි ආදරය කරනව නම් කවුරුම හෝ කෙනෙකුට අපි ඒ කෙනාගේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීමට નિરાයාසයෙන්ම බැඳෙනවා. අපි ඒ කෙනාගේ ගරුත්වයට වටිනාකමක් දෙන්න નિરાයාසයෙන්ම බැඳෙනවා. හැබැයි කුස කුමාරයා පබාවතියට ආදරය කරන ගමන්ම ඇයව සෑහෙන්න අපහසුතාවයට පත් කරනවා. ඇත්හලේදී ඇත් වසුරු වලින් පහර දෙනවා. ඒ ඇත්හලේ ඉන්න සාමාන්‍ය සේවකයන් ඉන්න තැන. අස්හලේදී ඇයට අශ්ව වසුරු වලින් පහර දෙනවා. ඒ අශ්වහලේ ඉන්න සාමාන්‍ය සුළු සේවකයන් ඉන්න තැන. එතකොට මේ පබාවතී කුමාරිකාව කියලා කියන්නේ මුළු රාජ්‍යයේම අගරජතුමාගේ බිසව. එතකොට ඇය සාමාන්‍ය සේවක සේවිකාවන් මැදේදී ප්‍රබල විදියට අපහසුතාවයට පත්කරන එක කුස කුමාරයාගේ චරිතය තුළ දුර්වලතාවයක් විදියට දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මගුල් උයනට ගිහිල්ලා නාන අවස්ථාවේදී එක්වරම ඇයගේ අතින් අල්ලගෙන තමුන් කුස කුමාරයා කියලා ප්‍රකාශ කරන ගමන් ඇයව තදින්ම බයටපත් කරනවා. අමතක කරන්න එපා දරුවෝ, මේ වෙලාවේ මේ පබාවතී කුමාරිකාව සම්පූර්ණයෙන්ම ජයම්පති කුමාරයාගේ රූපය කුස කුමාරයාගේ රූපයයි කියලා අඳුනගෙන තමයි ඉන්නේ. ඇය ජයම්පති කුමාරයාට රැවටිලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, වීථි සංචාරය කරන වෙලාවේ ඇයට උසුළු විසුළු කරනවා කුස කුමාරයා. සීමැදුරු කවුළුවෙන් මේ ජයම්පති කුමාරයා කුස කුමාරයා කියලා රැවටිලා බලාගෙන ඉන්න අවස්ථාවේදී ජයම්පති කුමාරයාට පිටුපසින් යන කුස කුමාරයා මුළු නගරයටම පේන්න මේ රටේ අග බිසවට තමයි උසුළු විසුළු කරන්නේ. එතකොට ඇත්තටම මේ තරුණියට මොනවා දැනෙන්නට ඇද්ද? ඇය රාජකුමාරිකාවක් වුණත් ඇත්තටම පුතේ පුංචි ගැහණු දරුවෙක්. එතකොට එයාගේ ආත්මගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීම ඇයගේ සැමියාට බාර වෙනවා. නමුත් කුස කුමාරයා මුල් කතාවේ මුල් අවස්ථාවේදී ඇයගේ ගරුත්වය පිළිබඳ නොසලකනවා කියලා තමයි මට දැනෙන්නේ. අන්තිමේදී මේ සියලු රැවටීම් වලින් හරිම හිත්රිදීමකට ලක්වෙන පබාවතී කුමාරිකාව මදු රටට යන්න යනවා. මේ වෙලාවේ කුස කුමාරයා තේරුම් ගන්නවා ඇයට නැවතත් යන්න දුන්නේ නැති වුණෝතින් ඇය පපුව පැලිලා මිය යන බව. ඒ තරම්ම වේදනාවක් ඇයගේ හිතේ වංචාව නිසා ඇතිවන බව ඔහු තේරුම් ගන්නවා. හැබැයි ඇය රැවටීම නිසා ඇය කොයිතරම් අපහසුතාවයට පත් වුණාද කියන එක ගැන කුස කුමාරයා මුල් කොටසෙදි තේරුම් ගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඇය මදුරටට ගියාට පස්සේ ඇයව හොයාගෙන විවිධ රැකියාවල්වල නිරත වෙන්නට සාගලපුරයට කුස රජුරෝ යනවා. ඇය වෙනුවෙන් ඔහු අපරිමිත කැපකිරීම් රාශියක් කරනවා. හැබැයි ඒ ඇයගේ මුහුණ බලලා තෘප්තිමත් වෙන්න එක්තරා ඡේදයක තියෙනවා දරුවෝ. ඒකෙදි ආදරය නෙමෙයි, ඇයගේ රූපයෙන් ඔහු තෘප්තිමත් වෙන්නට උත්සාහ දරනවා කියන අදහසක්. ඒ විතරක් නෙමෙයි, එහෙට ගිහිල්ලත් ඇයට ඇහෙන්නට වළං අඬවලා කකුල බොරුවට පැටලිලා වැටෙන අවස්ථාවේදී පබාවතී කුමාරිකාව තමන් ඉන්න කාමරයේ දොර ඇරගෙන යනවා කුස කුමාරයට අනතුරක් වෙලාදෝ කියලා බලන්න. හැබැයි ඒ වෙලාවෙත් කුස කුමාරයා කරන්නේ කට පිරෙන්න කෙල පුරෝගෙන පබාවතියගේ මුහුණට ඒ කෙල වලින් ගහන එක. එතකොට ඇයට මොනව හිතෙන්නට ඇත්ද? ආදරය කළා හෝ නොකළා හෝ තමුන්ගේ ආදරණීය සැමියා තමන්ගේ මූණට කට පිරෙන්න කෙල ගැහුවට පස්සේ ඒ බිරිඳට මොන වගේ දෙයක් දැනෙන්නට ඇත්ද? ඉතින් දරුවනි, අපි ආයවත් වතාවක් හිතන්නට ඕන, පබාවතී කුමාරිකාවට ඇත්තටම ආදරය කියලා කියන හැඟීමෙන් සැනසීමක් දැනුණද කියන එක ගැන. ඇත්තටම පබාවතී කුමාරිකාව කියලා කියන්නේ ආරම්භයේ පටන්ම බොහෝ සෙයින්ම රිදුමට ලක්වෙච්ච, රැවටීමට ලක්වෙච්ච අහිංසක තරුණියක් කියන එක අපිට තේරුම් යන්නට ඕන. ඒ විතරක් නෙමේ, මේ කතාවේ අවසානයේදී ශක්‍ර දේවේන්ද්‍රයා පවා මැදිහත් වෙනවා. එහිදී පබාවතිය කරකාරයට ගන්නට රටවල් 7ක රජවරුන් 7 දෙනෙක් එනවා. මේ වෙලාවේ පබාවතියගේ පියාට කිසිම තීරණයක් ගන්න බැරුව ඔහු කරන එකම තීන්දුව තමයි පබාවතියව සත්කඩකට පළලා මේ රජවරුන් 7 දෙනාට දෙන එක. මෙන්න මේ වෙලාවේදී නම් කුස කුමාරයා තමුන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් හරි ලස්සනට ඉදිරිපත් වෙනවා. ඒ රජවරු හැබැයි ආයමත් යන්නේ හිස්සතින්නම් නෙවෙයි. මොකද කුස කුමාරයා ඔවුන්ටත් සාධාරණයක් ඉෂ්ට කරනවා. පබාවතී කුමාරිකාවගේ සුන්දර නංගිල 7 දෙනා මේ රජවරු 7 දෙනාට කරකාර බන්දලා දෙනවා. එතෙන් පටන් සමහර වෙලාවට ඉතිහාස කතාවල කියනවා ශක්‍ර දේවේන්ද්‍රයා කුස කුමාරයාගේ කැවුම් මුහුණ වෙනුවට අති සුන්දර මුහුණක් නැවත මවා දුන්නයි කියලත්. කොහොම වෙතත් අදටත් අපි හරි ආදරෙන් පිළිගන්න ආදර කතා පුවතක් විදිහට මේ කුසපබා කතා වස්තුව අපිට හඳුනගන්නට පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔයාලට මොනවද හිතුනේ කුස ජාතකය ගැන? වෙනද කුස ජාතකය ඔයාලා ඇහුවට වඩා පුංචි හරි වෙනසක් ඇති වෙන විදිහට කුස ජාතකය ගැන හිතන්න පුළුවන් වුණා නම් මං හිතනවා ඒක වඩාත් හොඳයි කියලා. ඒ වගේම මං හිතනවා ඔයාලට කුස ජාතකය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. මෙහි නිර්මාණාත්මක කොටස සඳහා මට දායකත්වය දුන්නේ හල්ලල මහවිද්‍යාලයේ 9 ශ්‍රේණියේ AA නෙම්සරා දිනුත්තරී දියණිය. ඒ වගේම 12A කලා අංශයේ VG ගයත්‍රි ප්‍රභාෂිනී දියණිය. මේ පාඩම ඉදිරිපත් කරන මම හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්ය DGK සුරන්දි දිල්රුක්ෂි. එහෙමනම් ආයිමත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් මෙතකින් සමාප්ත කරන්නම් රුහුණු ගුරු ගෙදර පාඩම් වැඩසටහන. බොහොම ස්තුතියි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
සෑම දිනකම
උදේ 5:30 සිට 6 දක්වා,
සවස 3 සිට 4:30 දක්වා,
සවස 5 සිට 6 දක්වා,
රාත්‍රී 8 සිට 9 දක්වා.
මේන් අපේ ඉස්කෝලේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන්
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව FM රුහුණ සමගෙක්ව රුහුණේ දරුවන්ට පිදෙන දැනුම් තක්සලාව. දැනුම් තක්සලාව
උජියපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.